గారు కనక హేరత్ మనసుతుమా గారు అధికార నిమిత్తం
ఎతుమా ప్రకాశకర ఎతుమాగే కథావేది అలుత్ వ్యవస్థావక్ తీయనటోన కేనక మమ ఎతుమాట కియన్నటోన అలుత్ వ్యవస్థావక్ ఎదీమ సందహా దనటమత్ అపి పియవర ఆరన్ తీయనవా విద్వత్ మండలయక్ పత్ కర్ల తీయనవా ఏ విద్వత్ మండలయ దనటమత్ క్రియాత్మక వెనవా అద గెసట్ పత్రే పల కర్ల తీయనవా సహ పత్రవల పల కర్ల తీయనవా ఒబతుమండలాగే అదహస్ లబా దెన్నై కియలా ఒబతుమాగే అదహస్ ఏ వివిధ అదహస్ ఇదిరిపత్ కిరీమ సందహా అపి అవస్థావ లబా దీల తీయనవా ఎమ కమిటువట అపి సియలు శ్రీలాంకికయో ఆవరణే వన విధియట సింహల ద్రవిడ ముస్లిం సామాజిక ఇదిరిపత్ కర్ల తీయనో వివిధ శేష్ట్రవల ఇన్నో పురుషయన్ సహ కాంతావ సియలు దెనా ఇన్నో అపితుమాగే అదహస్ ఏవట ఇదిరిపత్ కరన్న ఇట పశువ నవత వతావక్ అపి పార్లమేంతువ సంబంధ కరగెన అలుత్ వ్యవస్థావక్ లబన అవరుద్దట పెర ఇదిరిపత్ కిరీమ సందహా కెపవెలా ఇన్నో కియన వగకీమే మా అపితుమాడ ప్రకాశ
కనక హేరత్ మంచుతుమా මිනිත්තු 8යි.
බොහොම ස්තුතියි ගුණාසනාරුණ මන්තුතුමිය අද මේ අවස්ථාවේ වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. ඉතින් අද දිනේ 20 වෙනි සංශෝධනය ගැන අපි ආද කරනකොට එදා ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයේදී අපේ ප්‍රධානතම වේදිකාවේ තිබ්බ ඉල්ලීම තමයි ජනතාවගෙන් ජනාධිපතිවරණයේදී වගේම මහමැතිවරණයේදී අපි විශේෂයෙන්ම 19 මේ රටෙන් තුරන් කිරීම සඳහා ඒ ශක්තිය ලබා දෙන්න කියලා. අන්න ඒක තේරුම් ගත්ත ජනතාව තමයි එදා අපේ මහමැතිවරණය විශේෂයෙන් ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයේදී 3-2 බලයකට යන්න අපිට අවස්ථාව ලබා දුන්නේ. මේ 19 වෙනස් කළා ඉවත් කරලා අපිට මේ රටට ගැලපෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්බුද නැති වෙන ආකාරයට 20 වෙනි සංශෝධනය ගේන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අද මේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා දැන් අපිට 20 වෙනි සංශෝධනය ගෙනාවට 3-2 බලයක් නැතුව හරි 3-2 බලයක් නැහැ කියලා. ඉතින් අපි අහන්න කැමති 19 වෙනි සංශෝධනය ගේනකොට 3-2 බලයක් තිබුණාද කියලා. ඒ වගේම අපේ මන්ත්‍රීතුමා TN1 චාල්ස් මන්ත්‍රීතුමා කිව්වා අපිට 20 අදාළ නැහැ. අපිට ඕනේ අලුත් ව්‍යවස්ථාවක් කියලා. දැන් අධිකරණ අමාත්‍යතුමා කිව්වා ව්‍යවස්ථාවක් ලබා දෙනවා කියලා. ඒ නිසා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා මේ 20 වෙනි සංශෝධනයටත් අපිට සහයෝගය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම අද තවත් මන්ත්‍රීවරයෙක් කිව්වා අපේ අග්‍රමාත්‍යවරයා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි කියලා. ඔව් ඒක ඇත්ත. නමුත් එදා ජනාධිපති අගමැති අතර ගැටුම නිසා මේ රටේ සිදුවන විනාශය ගැන අපි සියලු දෙනාම දන්නවා. අද සහෝදරත්වයෙන් ජනාධිපති සහ අග්‍රමාත්‍යවරයා කටයුතු කරනවා. නමුත් ඉදිරි අනාගතයේදී අග්‍රමාත්‍යවරයා ජනාධිපතිවරයා තව අවුරුදු 5කින් 10කින් 15කින් වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපේ රටට ගැළපෙන ආකාරයේ නැවතත් අර 19 වෙනි සංශෝධනය ගෙනහල්ලා පසුගිය අවුරුදු 5 තුලදී ඇති වුණු අර්බුදය නැවත ඇති කරන්න අපේ රටේ බෑ. 19 වෙනි සංශෝධනය ගෙනහල්ලා විශේෂයෙන්ම අපේ ජාතික ආරක්ෂාව ආරක්ෂක කමිටුවට පොලිස්පතිවරයාට යන්න බෑ. අග්‍රමාත්‍යවරයා කියනවා යාට ආරාධනා කරේ නැහැ කියලා. ජනාධිපතිවරයා කියනවා ඒ තමන්ගේ රජය කටයුතු කරන්න අවස්ථාව අග්‍රමාත්‍යවරයා ලබා දුන්නේ නැහැ කියලා. ඉතින් අන්නේ නිසා තමයි විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදි අපි මේ ආණ්ඩුව විශේෂයෙන් 3-2 බලයකින් හදලා තියෙන කුමන්ත්‍රණකාරීව හදලා අපි සම්මත කරගන්න යනව නෙමෙයි. අපි එදා කිව්වා මේ 19 වෙනි සංශෝධනයට අනුව විශේෂයෙන්ම එදා අවුරුදු 4 මාරක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. ඉතින් ඒකදී අපි කිව්වා එදා පාර්ලිමේන්තුව විසුරුවේ නැත්තම් ඔබ සියලු දෙනාට ගෙදර යන්න වෙන්නේ 3-2 බලයක් අපි ලබා ගත්තට පස්සේ කියලා. අන්න ඒක අපි කාරණාව ඉෂ්ට කරා. ජනතාව එදා ඡන්දේ දුන්නා මේ 19 වෙනස් කළ යුතුයි කියන තැනට ඇවිල්ලා. ඒක නිසා අපි හිතනවා අද මේ විපක්ෂ බියක් ඇතිකරන රටේ බියක් ඇතිකරන කටයුතු කරනවා. නමුත් 20 වෙනි සංශෝධනයේ මගින් එක පැත්තකින් කියනවා ජනාධිපතිවරණයේදී කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ හිට්ලර් කිව්වා ඒකාධිපතියෙක් කිව්වා ඇවිල්ලා සුළු ජාතීන්ට එහෙමත් නැත්නම් දමිළ ජනතාවට මුස්ලිම් ජනතාවට කරදර කරනවා කිව්වා. නමුත් මැතිවරණයෙන් පස්සේ මම හිතන්නේ ඉතිහාසයේ එකම මැතිවරණය කිසිදු සිදුවීමක් තිබුණ නැති මැතිවරණය. ඒක නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනකොටත් ඉතාමත් සංවේදීව කටයුතු කරලා තියෙනවා. ජනාධිපතිතුමා ජාතික බලවේග කියන කතාව අහලා තියෙනවා. බෞද්ධ නායකයන් එමත් නැත්නම් අපේ රටේ නාගමික නායකයන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා තමයි ඒ සංවේදීව කටයුතු කරලා වෙනස් කරලා තියෙන්නේ. අපිට ඉන්න අග්‍රමාත්‍යවරේ හැම කෙනෙක්ම දේශපාලන වශයෙන් ශක්තියක් තියෙන අග්‍රමාත්‍යවරේ කැටියට ඒ සියලු දෙනා සම්බන්ධ කරගෙන අද අපේ රටේ ජාතික අවශ්‍යතාවය හැටියට මේ කටයුතු ඉෂ්ට කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් පසුගිය කාලේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම අර බොරුදියේ මාළු භාණ්ඩ හැදුවා. මේකෙදි නොයෙක් කාරණා විවාදවලදී බැලුවොත් මාධ්‍යවලදී බැලුවොත් කිව්වා මේක ඇමති මණ්ඩලය වැඩි කරනවා. නමුත් එදා 19 වෙනි සංශෝධනේ තියාගෙන ඇමතිවරු 94ක් හිටපු ආණ්ඩුවක් තිබුණේ. අද ඒක 70ට අඩු කරලා තියෙනවා. ඊටත් වඩා අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න ඒක නිසා සංශෝධනවලදී ඒ ජනතාව ඉල්ලුව ඒ කාරණා ටික ඉෂ්ට කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමති මණ්ඩලය 30කට 40කට මුළු එකතුව 70ක් දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම හදිසි 50ක් ගැන කතා කරා. මේ රටේ ලොකු බියක් ඇති කරන්න කතා කරා. නමුත් අද ඒක වෙනස් කරලා තියෙනවා. විගණන ගැන බොහෝ බොරු කිව්වා. අද මේ සංශෝධන වලට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ විසුරවන්න අපි ඉතාමත් වැදගත් අවුරුද්දක් නැමෙ අවුරුදු දෙකහමාරක් දක්වා වැඩි කරන්න කටයුතු කිරීම පිළිබඳවත් ඉතාමත් වැදගත් අපේ මහා සංඝරත්නය ඉල්ලීම කරා. ජාතික බලවේග වියතුන් අපි ඉල්ලීම කරා. අන්න මේ රජය ධනාධිපතිවරයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවැගේම අග්‍රමාත්‍යතුමා ඇතුළු මේ රජය ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හැටියට අපි අද ඔප්පු කරලා තියෙනවා.
ඒ නිසා විශේෂයෙන්ම මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
හොඳයි. විශේෂයෙන්ම බොහොම ස්තුතියි. අපිට අවශ්‍යතාවය තියෙන මේ ආණ්ඩුව හදපු අපේ මිත්‍රයන්ගේ විවේචන අහලා ඒ මිත්‍රයන්ගේ විවේචන වලට අනුව ඒ අවශ්‍ය කරන සංශෝධන අපේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. අපේ මිත්‍රයන්ගේ විවේචන වලට අහනවා මිසක් අපිට විරුද්ධව ඉන්න රටට විරුද්ධව හිටපු කණ්ඩායම් වල විවේචන වලට අහලා වැඩක් නැහැ. ජනතාව ඡන්දෙ දුන්නේ අපේ මේ 3-2 බලය ලබා ගන්න කටයුතු කරේ. අන්න අපිත් එක්ක හිටපු කණ්ඩායම ඒ මිත්‍රයන් වෙනුවෙන් කියන එක අපි කියනවා. ඒක නිසා අද මේ තැනට ඇවිල්ලා තියෙනවා. අපිට ආණ්ඩුවක් හැටියට ඒ සංවේදීව කටයුතු කරලා ඉදිරි වැඩ කටයුතු ටික ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යවස්ථා සභාව ගැන කතා කරනවා. දැන් මේකෙදි විශේෂයෙන්ම දැන් මේ පුරවැසි භාවය ගැන කතා කරා. පුරවැසි භාවය එදා ව්‍යවස්ථා සභාවේ හිටපු සිවිල් පුද්ගලයන් අතර හිටියා. ඒ පමණක් නැමේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා පාර්ලිමේන්තුවේ ඒකේ දඩුවන් ලැබුවේ එකම මන්ත්‍රීතුමිය විතරයි, ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය විතරයි. ඊළඟට අපි දැනගෙන හිටියා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ද්විත පුරවැසියෝ. ඊළඟට අදත් ඉන්න පුළුවන්. ඒක නිසා මේක අනවශ්‍ය ගැටලුවක් ඇති කිරීම සඳහා ඒ ඉදිරිපත් කරපු දෙයක් හැටියටයි මා දකින්නේ. ඒ වගේම අපි මැතිවරණ කොමිෂන් සභාව ගැන කතා කරනවා. කොමිෂන් සභාව තිබුණා ඒවා ස්වාධීනද කියන එක අද රටේ ජනතාව දන්නවා. විශේෂයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සමාජිකයෝ මැතිවරණයක් තියෙනකොට ඒකට විරුද්ධව ගිහිල්ලා උසාවි ගියා. මැතිවරණය කොමිෂන් සභාව ගැන කතා කළා මම අවසන් කරන්න. විශේෂයෙන්ම මේ ස්වාධීන කියාගත්ත මැතිවරණ කොමිෂන් සභාව පසුගිය අවුරුදු 5 තුලදී මැතිවරණ කොමිෂන් සභාවක් නැමෙයි මැතිවරණ පැවැත්වපු නැති කොමිෂන් සභාවක් කියන අපි කියන්න ඕනි. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි හැම කෙනෙක්ගේම ඒ සහයෝගයෙන් 20 වෙනි සංශෝධනය අපි ඒ සම්මත කරගන්නවා කියන එක අනිවාර්යයි. ඒ වගේම ඊළඟට අපේ රටට ගැලපෙන ව්‍යවස්ථාව ගෙනේ මේ වැඩසටහනේදී අපි සියලු දෙනාම අත්දැල් බඳගෙන කටයුතු කරමු කියලා කියා සිටමින් මම නිදහස්.
Honorable Dr. Suren Raghavan, you have 9 minutes.
மிக்கரன்றி. வரலாறு முக்கியமான இந்த விவாதத்தில் கலந்து கொள்வதில் எனக்கு மகிழ்ச்சியாக இருக்கின்றது. அரசியல் வாய்ப்பு என்பது ஒரு நாட்டின் ஜனநாயகத்தின் முதுகெலும்பாக இருக்க வேண்டும் என்று எல்லோரும் அறிந்த விடயம். ஒரு நாட்டின் ஒரு தேசத்தின் மக்கள் எப்படி வாழ்கின்றார்கள் என்றதுக்கான ஒரு அரசியலுக்கும் அரசுக்கும் மக்களுக்கும் மத்தியிலே ஏற்படுகின்ற ஒப்பந்தம் நாங்கள் அரசியல் அமைப்பு என்று சொல்லலாம். இலங்கையை பொறுத்தவரையில் அண்மை வரலாறை எடுத்து பார்க்கும்போது மன்னராட்சிக்கு பிறகு எங்களுக்கு எங்களை ஆக்கிரமித்த வெள்ளையார்கள் மூலமாகவே எங்களுக்கு அரசியல் வாய்ப்பு கிடைத்தது என்பதுதான் உண்மையாக இருக்கின்றது. ஆனால் இலங்கையின் அரசியல் வாய்ப்பும் அது ஏற்படும் முறைகளையும் பார்க்கும் போது உண்மையாகவே ஜனநாயகத்தின் அடிப்படையாக ஏற்பட முடியாமல் இருந்ததுதான் ஒரு உண்மையாக இருக்கின்றது. ஏனெனில் பிரபுக்களால் ஏற்படுத்தப்பட்டு பிரபுக்கள் மூலமாக மக்கள் மத்தியிலே திணித்து மக்களை தங்கள் அரசுக்கு கொண்டு வந்த ஒரு வரலாறை நாங்கள் காணுகின்றோம். இதன் நீண்ட ஒரு வரலாறை சொல்வதற்கு நேரம் இல்லாமல் போனாலும் 1833 ஆண்டிலே கோல்ப்ரூக் கமிஷனில் ஆரம்பித்து கடைசியாக 1944 ஆண்டிலே சோல்பரி கமிஷன் என்ற இடம் வரையிலே நாங்கள் செய்து கொண்ட ஒப்பந்தங்கள் எல்லோருமே எங்கள் மேல் திணிக்கப்பட்டதாக இருந்தது. அடுத்த பிறகு குடியரசுக்காக நாங்கள் செய்து கொண்ட 1972 ஆண்டிலே கொல்விநாடு செல்வா அவர்கள் கொண்டு வந்த அமைப்பு முக்கியமாக இருந்தது. அதற்கு பிறகு 1978 ஆண்டிலே திரு ஜே ஆர் ஜவர்தனா அவர்கள் கொண்டு வந்த திருத்தம் அல்லது புதிய அரசியல் வாய்ப்பு முக்கியமாக இருந்தது. இதன் ரெண்டும் போதுமே ஜனநாயக ரீதியாக மக்களிடமிருந்து கருத்து கேட்காதபடியினாலே மக்களின் சிலர் குறிப்பிட்டதமாக தமிழ் மக்களும் தமிழ் பேசும் முஸ்லிம்களும் அந்த அரசியல் வாய்ப்புக்குள் அவர்களை தங்களுடைய பொறுப்புகளையும் அரசியல் அபிலாஷைகளையும் கொண்டு வர முடியாமல் போனது ஒரு துரதிருஷ்டவசமாகவே இருந்தது. ஆனால் செப்டம்பர் மாதம் 7 தேதி 1978 ஆண்டிலே கொண்டு வந்த அரசியல் அமைப்பு டிசம்பர் மாதம் 17 தேதி 1988 ஆண்டு வரையில் 16 முறைகள் மாற்ற அமைக்கப்பட்டது. அந்த ஒவ்வொரு முறையும் மாற்றும் போதும் மக்களிடம் கேட்காமல் அரசியல்வாதிகளில் இருப்பவர்கள் பலத்திலே இருப்பவர்கள் மீண்டும் பலத்தை கொண்டு வருவதற்காக செய்த முயற்சிகளாகவே இருக்கின்றது. இந்த நிலைமை மாற வேண்டும். இந்த நிலைமை மாறிக்கொண்டிருப்பது எங்களுடைய எதிர்காலத்துக்கு ஒரு சுபிக்ஷமான சமிக்கையாகவே இருக்கின்றது நான் நம்புகின்றேன். We live in a simple majority democracy. But we live in a very complex minority political aspiration, political context. The Tamils have been demanding a more consociational democracy where they will be, as they say, treated equal partners of the governing body. And I think at a time, historical junction like this, it is good for us to listen not only to Tamil, but also the majority Sinhalese people and their aspirations, and also the Muslims and their aspirations. This parliament today has nearly about 20 different parties. They represent Tamils, Sinhalese, Buddhist, Muslims, Christians, Catholics, Socialists, and even a Marxist member of the Marxist Party. Even though such representations are made, equality in democracy is a long journey for my motherland, Honorable Chairman. And that is our aspiration. As a person who teaches democracy in the universities, I tell my students that unless the citizenship participates in an active manner, working democracy will be a long journey for all of us. Therefore, it is our earnest and our honest and our determined aspiration that coming constitutional change will reflect our people's aspirations as a whole nation and a whole state. Our constitution must reflect the future of democracy of this country, which is my motherland and your motherland. Our constitution must reflect the internationalism that we agree to. Our constitution must agree to the civilization that we reflect. Our constitution must reflect and protect the environment, minority rights, children, women, differently able, and even people who claim with different sexualities. Our constitution should be an abstract mirror reflection of our great history and the Buddhist civilization and our futuristic aspirations. May Visivani Vivastha Sansodhane Pilibanda Andolanayak Athivi Thibena Bava Api Kavurut Dannadeki. Eya Ese Vima Sadharanaya Mandayat Api Janathawata Savandena ජනතාවට සවන් දෙන ආණ්ඩු ක්‍රම රජයක් නිසාය. අපේ රටේ ජනතාව තවමත් දේශපාලනිකව අවදියෙන් ඉන්න බව මෙයින් පෙනී යනවා. 2019 නොවැම්බර් මස ජනාධිපති මැතිවරණයේදීත් 2020 අගෝස්තු මස මහජන මැතිවරණයේදීත් මෙරට සිංහල දෙමළ බෞද්ධ ජනයාගෙන් වැඩි කොටසක් තමන්ගේ දේශපාලන අභිලාෂයන් නැවත තහවුරු කර ඉදිරිපත් කර තිබීම ඉතාමත්ම පැහැදිලි වී ඇති බව අපි පිළිගත යුතුමය. බටහිර ලිබරල්වාදී මානයකින් බලන විට එය අතිශය ජාතිකවාදී ප්‍රකාශයක් විය හැකිය. නමුත් මා ඒ අයට ආරාධනා කරන්නේ එසේ අවුරුදු 72ක් නිදහසෙන් පසු සිවිල් යුද්ධ 3කින් පසු ඇයි මේ රටේ මිනිසුන් ජාතිකවාදී ආණ්ඩුවක් ප්‍රබල නායකයෙක් ඉල්ලා සිටින්නේ? අන්න එතන තමයි මා හිතන්නේ අපේ උගත්කම පිළිබඳව අපට අභියෝගය මතුවන්නේ. ශ්‍රී ලාංකිකයන් සුව කැමැත්තෙන් වෙනත් රටක් ආක්‍රමණය කර ඇති බව අපේ ඉතිහාසයේ කොහෙවත් නැත. නමුත් පැමිණි සියලුම ආක්‍රමණයන් සහ බෙදුන්වාදීන් අපි ජයගෙන ඇත්තෙමු. ඒ අපි කළේ අපට ශක්තිමත් රාජාණ්ඩුවක් තිබුණා වගේම ශක්තිමත් නායකයන් තිබුණු මොහොතේදී. ඒ නිසා ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගත යුතුය. බහුතර සිංහලයා සිය ශිෂ්ටාචාරය තුළම සතා, සිව්පාවා, දෙපා, උරග, පක්ෂි, ගහකොළ, ඇළදොළ මෙන්ම තමන් සමග ජීවත්වන පුද්ගලයන්ව ආරක්ෂා කිරීම හා සමගියෙන් ජීවත් වීමේ ඉතිහාසයක් ඇති බව ඔවුන් එය ලිඛිතව සනාථ කර ඇත. 21වැනි සියවසේ පශ්චාත් කොරෝනා ලෝකය තුළ වෙනස් වුමින් පවතින චීන, ඉන්දීය, ඇමරිකන්, යුරෝපීය බලවතුන් තම පාලනය ඉන්දීය සාගරය මත යොදවන මේ මොහොතේදී එයට මුහුණ දිය යුතු, මුහුණ දිය හැකි අපට නායකත්වයක් අවශ්‍ය. එන්නේ ඒ නිසා තමයි මේ 20වැනි සංශෝධනයයි මගේ පරිකල්පනයයි. එවැනි වූ ගැඹුරු දේශපාලන ස්ථාවරයක් ලබා ගැනීමට අපට අවශ්‍ය වී තිබෙනවා. එනම් කිසිදු පිටස්තර බලවේගයකට යටත් නොවී අපගේ පුරවැසියන්ගේ දේශපාලන සමාජ ආර්ථික අභිලාෂයන් කරගන්නට හැකිවීම අප ලබා ගන්නා වූ ජයග්‍රහණයයි. මට තව මිනිත්තුවක් දෙන්න පුළුවන්ද?
පන්න ගැටලුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා, අවසන් කරන්න.
හොඳයි, තප්පර 30ක් දෙන්න. ලෝකයේ සිටින නමුත් 2019-2020 දී ලැබුණු මහා ජනවරම අහිංසක සිංහල දෙමළ මුස්ලිම් ජනයා හා ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය සඳහා ඔවුන්ගේ සමෘද්ධිය සඳහාත් අපි තබාගත යුතු බව මේ මොහොතේදී සටහන් කළ යුතුය. වැඩියෙන් වැඩ කරන අයගේ සිට අඩුවෙන් වැඩ කරන අයට බලය ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බව ජේම්ස් ජෙෆර්සන්, තෝමස් ජෙෆර්සන් කියා ඇති බව පමණක් සඳහන් කරමි. බොහොම ස්තුතියි.
ඉසුරු දොඩංගඩ ගරු මන්ත්‍රීතුමා මූලාසනයේ ගන්නවා ඇති.
Honorable Uday Kumar, you have 7 minutes.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்று நாட்டில் அனைவராலும் பேசப்படும் விடயமாக கொரோனா தொற்று காணப்பட்டாலும் அரசாங்கத்தின் அவசரம் காரணமாக கொண்டுவரப்பட்டுள்ள 20 திருத்த சட்டம் சம்பந்தமாக பேச வேண்டிய தேவை ஏற்பட்டுள்ளது. குறிப்பாக இன்று நாடெல்லாம் ரீதியிலே கொரோனா தொற்று வேகமாக பரவிக்கொண்டிருக்கிறது. இது சம்பந்தமாக இந்த கௌரவ சபையிலே நமது எதிர்க்கட்சி தலைவர் அவர்கள் அடிக்கடி குரல் எழுப்பிக் கொண்டிருந்தார். இன்றே கம்பா மாவட்டம் முழுவதுமாக ஊரடங்கு சட்டம் அமல்படுத்த வேண்டிய ஒரு சூழ்நிலைக்கு நாங்கள் தள்ளப்பட்டிருக்கிறோம். அதே போல 20வது திருத்த சட்டத்தை கொண்டு வருவதை விட மிக முக்கியமான ஒரு பிரச்சனை, இன்னொரு முக்கியமான பிரச்சனை என்றால் நாட்டிலே வீழ்ச்சி அடைந்துள்ள பொருளாதார பிரச்சனை. இந்த பொருளாதார பிரச்சனையிலிருந்து நாட்டை மீட்டெடுக்க வேண்டிய கட்டாயத்திலே நாங்கள் இருக்கிறோம். ஆனால் அரசாங்கம் இவற்றுக்கு முக்கியத்துவம் கொடுக்காமல் 20வது திருத்த சட்டத்தை கொண்டு வருவதிலே அவசரம் காட்டியிருக்கிறது. ஆகவே ஆனால் புதிய அரசாங்கம் ஆட்சிக்கு வருவதற்கு முன்பு நடைபெற்ற தேர்தல்களிலே புதிய அரசியலமைப்பை கொண்டு வருவதாக நாட்டு மக்களுக்கு வாக்குறுதி அளித்தது. ஆனால் புதிய அரசியலமைப்பை கொண்டு வருவதை காலம் தாழ்த்திவிட்டு 20வது திருத்த சட்டத்தை அவசரமாக கொண்டு வந்திருக்கிறது. குறிப்பாக இந்த புதிய இந்த தற்போதைய அரசியலமைப்பை எடுத்துக்கொண்டால் அரசியலமைப்பு உருவாக்கப்பட்டு 42 வருடங்கள் ஆகியிருக்கிறது. இந்த 42 வருடங்களிலே 19 முறை திருத்தம் செய்யப்பட்டு இப்போது 20வது முறை திருத்தம் செய்வதற்கான ஆயத்த நிலையில இருக்கிறோம். ஆகவே இதற்கு என்ன காரணம் என்று நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். குறிப்பாக இந்த அரசியல் அமைப்பிலே குறைபாடா அல்லது மாறி மாறி வந்த அரசாங்கங்கள் தமக்கு தேவைக்கேற்ப இந்த அரசியலமைப்பில் மாற்றம் செய்ததா என்று நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். ஆகவே இதனை நிவர்த்தி செய்வதற்காக அனைத்து மக்களாலும் ஏற்றுக்கொள்ளக்கூடிய அனைத்து மக்களையும் அபிலாஷை உள்வாங்கக்கூடிய ஒரு புதிய அரசியலமைப்பு திட்டம் அரசியலமைப்பு கொண்டு வர வேண்டும் என்பதுதான் இந்த காலத்தின் தேவையாக நாங்கள் கருதுகிறோம். குறிப்பாக இந்த 20வது திருத்த சட்டத்துக்கு முன்பு எப்போதும் இல்லாத வகையிலே அதனை உயர்நீதிமன்றத்திலே சவாலுக்கு உட்படுத்தும் வகையிலே 39 மனுக்கள் நீதிமன்றத்திலே தாக்கல் செய்யப்பட்டது என்பதை இந்த சபையிலே நான் நினைவு கூற கடமைப்பட்டிருக்கிறேன். குறிப்பாக இந்த 20வது திருத்த சட்டத்திற்கு இவ்வளவு எதிர்ப்பு வர என்ன காரணம் என்று நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். குறிப்பாக அரசாங்கத்தில் உள்ள பிரபல அமைச்சர்கள் மற்றும் 3 பாராளுமன்ற உறுப்பினர்கள் கூட 20வது திருத்த சட்டத்திலே திருத்தம் செய்ய வேண்டும் என்று பகிரங்கமாக தெரிவித்திருக்கிறார்கள். ஆகவே அரசாங்கத்தின் கௌரவ பிரதமர் அவர்கள் கூட இதனை மீள்பரிசீலனை செய்வதற்காக ஒரு குழு ஒன்றை நியமித்தார். ஆகவே 20வது திருத்த சட்டம் நிறைவேற்றப்பட்டால் பிரதமர், அமைச்சரவை, பாராளுமன்றம் மற்றும் நீதிமன்றம் போன்றவை பேரளவிலே செயல்படும் என்பதை நான் இந்த சந்தர்ப்பத்தில் சுட்டிக்காட்ட விரும்புகிறேன். அத்தோடு 20வது திருத்த சட்டம் சம்பந்தமாக வணக்கத்துக்குரிய பௌத்த மத பீடாதிபதிகள் மற்றும் கத்தோலிக்க பேரவை மற்றும் அனைத்து மத குருமார் அவர்களும் இதற்கு எதிர்ப்பு தெரிவித்தது மட்டுமல்லாமல் 20வது திருத்த சட்டம் நிறைவேற்றப்பட்டால் நாடு இருண்ட யுகத்துக்கு செல்லும் என்று எச்சரித்திருக்கிறார்கள். அத்தோடு சிவில் சமூகம் மற்றும் பொது அமைப்புகளும் 20வது திருத்த சட்டத்தை மீள பெற வேண்டும் என்று வலியுறுத்தி கொண்டிருக்கிறார்கள். அவை இந்த அளவு குழப்பத்துக்கு மத்தியில் வந்திருக்கும் இந்த 20வது திருத்த சட்டம் சம்பந்தமாக நானும் ஒரு சில விடயங்களை முன்வைக்க விரும்புகிறேன். குறிப்பாக 19வது திருத்த சட்டத்தின் மிகப்பெரிய வெற்றியாக காணப்பட்ட தகவல் அறியும் உரிமை சட்டம் அது இருந்தவாறே பேணுவதற்காக எடுக்க நடவடிக்கை மற்றும் ஜனாதிபதியின் பதவிக்காலம் மற்றும் ஜனாதிபதி 2 மட்டும்தான் பதவி வைக்கலாம் என்ற ஏற்பாடுகள் நீக்காமல் பேணுவதற்காக எடுக்கப்பட்ட நடவடிக்கைகளுக்கு நாங்கள் வரவேற்கிறோம். அதற்காக நன்றியை நாங்கள் தெரிவித்துக் கொள்ள கடமைப்பட்டிருக்கிறோம். எனினும் பரவலாக விமர்சனம் வைக்கப்படும் பல விடயங்களை நான் இந்த சபையில் கூற விரும்புகிறேன். குறிப்பாக கடந்த காலங்களிலே நிறைவேற்று அதிகார ஜனாதிபதியின் அதிகாரங்கள் குறைக்கப்பட வேண்டும் என்று பரவலாக கூறப்பட்டிருந்தது. ஆனால் 20வது திருத்த சட்டத்திலே ஜனாதிபதியின் அதிகாரங்கள் அதிகளவு அதிகரிக்கப்பட்டிருக்கிறது. நாட்டு மக்களால் நேரடியாக தெரிவு செய்யப்பட்ட ஒரு ஜனாதிபதிக்கு கூடுதலான அதிகாரங்கள் இருக்க வேண்டியது என்பது மாற்று கருத்துக்கு இடமில்லை. அதனை நாங்கள் ஏற்றுக்கொள்கிறோம். அதே நேரத்திலே மக்களால் நேரடியாக தெரிவு செய்யப்பட்ட பாராளுமன்ற உறுப்பினர்கள் இருக்கும் பாராளுமன்றத்துக்கும் அதிகாரம் இருக்க வேண்டும் என்பதை நான் சந்தர்ப்பத்தில் சுட்டிக்காட்ட விரும்புகிறேன். அத்தோடு பொது தேர்தல் ஒன்று நடைபெற்ற பிறகு 1 பின்பு பாராளுமன்றத்தை கலைக்கலாம் என்ற ஏற்பாடு 20வது திருத்த சட்டத்தில் இருக்கிறது. இது ஒரு இசீரமட்ட அரசாங்கம் உருவாக காரணமாக இருக்கும். அத்தோடு அடிக்கடி தேர்தல்கள் நடைபெறுவதால் செலவு அதிகரிப்பது மட்டுமல்லாமல் மக்களின் ஜனநாயக வாக்குரிமை கேள்விக்குறியாக ஒரு வாய்ப்பு உள்ளது. ஆகவே இதற்காக நீதிமன்றம் இந்த ஏற்பாடை 2.5 அதிகரிப்பது இருக்கிறது என்பதை இந்த திருத்தத்தில் பரிந்துரை செய்திருக்கிறது. அத்தோடு ஜனாதிபதி பதவி பிரமாணம் செய்த போது அரசியலமைப்பை மதித்து நடப்பதாகவும் பாராளுமன்றத்துக்கு பொறுப்பு கூறுவதாகவும் கூறிவிட்டு 20வது திருத்த சட்டத்திலே அரசியலமைப்புக்கு பாதுகாக்கும் கடப்பாட்டிலிருந்து விலகுவதும் மற்றும் பாராளுமன்றத்துக்கு பொறுப்பு கூற தேவையில்லை என்ற ஏற்பாடுகள் இணைக்கப்பட்டுள்ளமை ஏற்றுக்கொள்ள முடியாத ஒன்றாகும். மற்றும் நாட்டின் ஜனநாயகத்தை உறுதி செய்யக்கூடிய அரசியலமைப்பு பேரவை பாராளுமன்ற பேரவையாக இணைக்கப்பட்டுள்ளது. இது வெறுமனே பேரளவிலே மாத்திரமே இருக்கும். இது அவதானிப்புகளை மாத்திரமே செய்ய முடியும். ஆகவே 19வது திருத்த சட்டத்தை அரசியலமைப்பு பேரவையில் சிறுபான்மை பிரதிநிதிகளின் பிரதிநிதித்துவம் பாதுகாக்கப்பட்டது. ஆனால் 20வது திருத்த சட்டத்திலே முன்வைக்கப்பட்டுள்ள பாராளுமன்ற பேரவையிலே சிறுபான்மை மக்களின் பிரதிநிதித்துவம் பங்களிப்பு மட்டுப்படுத்தப்பட்டுள்ளது. சிறுபான்மை மக்களான அபிலாஷைகளை வெளிப்படுத்துவதற்கான வாய்ப்பு இல்லாமல் போகிறது. ஆகவே நாங்கள் ஒன்று கூட விரும்புகிறோம், இந்த பள்ளியினர் மக்கள் வாழும் நாட்டிலே அதிகாரம் ஓரிடத்திலே குவிந்திருப்பது சட்டம் சாரருக்கும் சமமானது என்ற கோட்பாடு வெறுமனை எழுத்தளவிலே மாத்திரம்தான் இருக்கும் என்று நாங்கள் நினைக்கிறோம். ஆகவே இலங்கையில் வாழும் சகல மக்களுக்கும் பொருத்தமான சட்டம் ஒழுங்கை நிலைநாட்டக்கூடிய குறிப்பாக ஜனநாயக விளிம்புகளை பாதுகாக்கக்கூடிய அரசமைப்பு உருவாக்கப்பட வேண்டும். அதில் அனைத்து மக்களிலும் அபிலாஷைகள் உள்வாங்கப்பட வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். குறிப்பாக ஒரு ஜனநாயக நாட்டிலே 3 துறைகளான நிறைவேற்று அதிகாரத்துறை, நிர்வாகத்துறை, சட்டத்துறை காணப்படுகின்றன. இவை 3 ஒன்று கொண்டு கட்டுப்படுத்தக்கூடியதாக அல்லாமல்
மூன்றும் இடையூறுகள் இல்லாமல் ஜனநாயக கோட்பாடுகளை மதித்து சுதந்திரமாக செயல்படக்கூடிய ஒரு அரசியலமைப்பு சட்டம் உருவாக்கப்பட வேண்டும். ஆனால் தற்போது முன்வைக்கப்பட்டுள்ள 20வது திருத்த சட்டத்திலே நிறைவேற்று அதிகாரமானது நிர்வாகத்துறையான பாராளுமன்றத்தையும் சட்டத்துறையான நீதிமன்றத்தையும் கட்டுப்படுத்தக்கூடிய ஒரு சூழ்நிலை இருக்கிறது. ஆகவே இதனை அனுமதிக்க முடியாது. ஆகவே புதிய அரசியலமைப்பை உருவாக்கி சமத்துவம், சம உரிமை மற்றும் நாட்டில் அனைத்து மக்களும் இறையாண்மையை பேணக்கூடிய ஒரு புதிய அரசியலமைப்பை உருவாக்கி அனைவருமே ஒன்றுபட்டு வாழக்கூடிய சூழ்நிலை உருவாக்க வேண்டும். ஏனென்றால் நாங்கள் எதிர்கட்சியில் இருப்பதற்காக நாங்கள் அதை எதிர்ப்பதாகவோ அல்லது ஆளுங்கட்சியில் இருப்பதற்காக நீங்கள் ஆதரிப்பதாக இல்லாமல் ஒரு புதிய அரசியலமைப்பு உருவாக்கி தற்போதுள்ள அரசமைப்பை போல 19-20 திருத்தங்களை மேற்கொள்ளாமல் எதிர்கால சந்ததியினராவது ஒரு ஒரு நாங்கள் சரியான வழிகாட்டி ஏற்படுத்தக்கூடிய ஒரு
அரசமைப்பு
எதிர்பார்ப்பாகவும் அரசமைப்பை உருவாக்குவதற்கு நாங்கள் எதிர்வரும் காலங்களில் ஒன்றிணைந்து செயல்பட வேண்டும் என்று கேட்டுக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ கௌரவ் அசாங்க நவரத்ன மெத்தும் ஒவ்வொரு வினாடி அடக்க கால
මුලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සහෝදර දේශපාලන පක්ෂයක් ඉදිරියේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අදහසත් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන මේ ඓතිහාසික අවස්ථාවේ විශේෂයෙන්ම අපිට මේ 20 ගැන කතා කරන්න වෙලා තියෙන්නේ 19 ගෙනල්ලා 2015 ජනවාරි 8 වෙනිදා අපේ රටේ ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කරපු දිනයක්, අඳුරු දිනයක්. මේ යහපාලන ආණ්ඩුව බිහිවීම ආරම්භ වුණේ 2015 ජනවාරි 8 වෙනිදා. ඒ ජනවාරි 8 වෙනිදාගෙන් පස්සේ පහුගිය ඒ ගත වෙච්ච අවුරුදු 5ක කාලය තුළ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපේ රටේ සිදුණු රටේ ආර්ථිකය කඩාගෙන වැටුණු, ඒ වගේම ජන ජීවිතය කඩාගෙන වැටුණු ඒ යුගය ගැන අපිට කතා කරන්න වෙනවා. ඒ කතා කිරීමෙන් තමයි අපිට ආරම්භයක් ගන්න සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම 2006 ඉඳන් 2014 වෙනකම් රටේ අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය අගයක් විදිහට 6.4ක තිබුණා. හැබැයි 2015 පස්සේ ගත වෙච්ච අවුරුදු 5ක කාලය තුල රටේ ආර්ථික වර්ධන වේගය 2.3ක් දක්වා බොහොම පල්ලෙහාට වැටුණා. ආර්ථිකය බොහොම ප්‍රපාතයකට ගියපු යුගයක් තමයි මේ යුගය. ඒ නිසා 19 නිසා ආර්ථිකයට හොඳක් වුණා කියලා කිසිම කෙනෙකුට තර්කයක් මතු කරන්නට බෑ. ඒ වගේම 2005ගේ අග වෙනකොට අපේ රටේ ණය බරතාවය තිබුණේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 91%ක් හැටියට. නමුත් 2019 අග වෙනකොට රටේ ණය ප්‍රමාණය බිලියන 13031කින් වැඩි වුණා. මේ විදියට රට ආර්ථික වශයෙන් ප්‍රපාතයකට ඇදගෙන යන්න මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇතිවෙච්ච අවුල, විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව තුළ ඇතිවෙච්ච අවුල නිර්මාණය වුණා කියලා කිව්වොත් නිවැරදියි. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය අපි දැක්කා 2009 30 අවුරුදු සාපරාධී යුද්ධය අවසන් කරාට පස්සේ යළි මේ රටේ ජනතාව තුළ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්, භීතිකාවක් ඇති වුණේ මේ පාස්කු දින ප්‍රහාරය නිසා. ඒ පාස්කු දින ප්‍රහාරයට අද වගකියුත්තෙක් නැති බවට තත්ත්වයට පත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමාටවත් එවකට හිටපු, එහෙම නැත්නම් අගමැතිතුමාටවත් වළංගු නැති නිලධාරීන්ට නියමයක් දෙන්න බැරි බහුබූත ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මේ රට විශාල අවුලකට ගියා කිව්වොත් නිවැරදි. ඒ නිසා මේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය අපිට අමතක කරන්නට බෑ. ඒ නිසාම විශාල අහිංසක ජීවිත ප්‍රමාණයක් සිය ගණනක් තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා මේ 19 හරහා ඇතිවෙච්ච ආණ්ඩුව තුළ ඇතිවෙච්ච අවුල නිසා. ඒ වගේම ජාතීන් අතර සමගිය ඇති වුණේ නැහැ, අසමගියක් තමයි නිර්මාණය වුණේ. මේ පාස්කු දින ප්‍රහාරයෙන් පස්සේ විශේෂයෙන්ම කතෝලික ජනතාව තුළ විශාල ඉච්ඡාබංගත්වයක් ඇති වුණා. ඔවුන් ගැන කතා කරන, ඔවුන් වෙනුවෙන් පෙනී හිටින නියෝජනයක් නැහැ පාර්ලිමේන්තු තුළ, ඔවුන් වෙනුවෙන් කතා කරන්න පුළුවන් නායකයෙක් නැහැ මේ රට තුළ කියන විශාල කඩාවැටීමක් ඔවුන්ගේ සිත් සතන් තුළ ඇති වුණා. ඒ වගේම සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තිබුණු ඒ සම්බන්ධතාවය බිඳගෙන වැටුණා කියලා කිව්වොත් නිවැරදි. ඒ වගේම පැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් තමයි මැතිවරණ තියෙන එක. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න කියලා ගෙනාපු 19 ව්‍යවස්ථා සංශෝධනය නිසාම ඇති වෙච්ච අවුලෙන් මැතිවරණ තියාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අද වෙනකොට පළාත් සභා මැතිවරණය අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණ තියාගන්න විදියක් නැහැ. ඒ වගේම පළාත් පාලන මැතිවරණය අවුරුදු ගණනාවක් පහු වුණා. අවුරුදු දෙකහමාරක් දෙකක් ප්‍රමාද වෙලා තමයි මැතිවරණය තියන්න සිද්ධ වුණේ. ඒ වගේම රටේ අපරාධ විශාල වැඩි වෙච්ච කාලයක් තමයි පහුගිය අවුරුදු පහක ඒ යහපාලන යුගය. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අපි දැක්කා. අපිට ඉදිරිපත් කරා අපේ අධිකරණ අමාත්‍යතුමා ලේඛනයක්. ඒ ලේඛනයේ සඳහන් වුණා 2015 රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වුණු පරීක්ෂණය සඳහා ඉදිරිපත් වුණු කුඩු නියති සංඛ්‍යාව 6700ක්. හැබැයි ඒක 2019 වෙනකොට 16 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි දැක්කා මත්ද්‍රව්‍ය වැඩි වෙච්ච, මත් කුඩු වැඩි වෙච්ච, අපරාධ වැඩි වෙච්ච යුගයකට මග කියන්න මේ යහපාලන ආණ්ඩුව ගෙනාපු 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා සිද්ධ වුණා කියලා කිව්වොත් නිවැරදි. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ මේ ව්‍යවස්ථාදායක සභාව ගැන. ව්‍යවස්ථාදායක සභාව නිසා තීන්දුව තීරණ ගන්න බැරුව විශාල අවුලකට පහුගිය ආණ්ඩුව ගියා. ඒ 19 ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කරපු උදවියම පෞකාලිනව කියන්න ගත්තා මේ 19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අපි සතුටකින් නැහැ කියලා. විශේෂයෙන්ම අපේ හිටපු ජනාධිපතිතුමා පෞකාලින එතුමා ප්‍රකාශ කරා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ 19 නිසා රට ලොකු අවුලකට ගියා කියලා. ඒ වගේම මේක නිර්මාණය කරන්න විශාල මෙහෙවරක් කරපු ජයම්පති වික්‍රමරත්න හිටපු මන්ත්‍රීතුමා ජනාධිපති නීතිඥතුමා
ගෞරවන්තව ඔබතුමාට විනාඩි දෙකක කාලයක්
එතුමා කිව්වා බොහොම සුති. එතුමා කිව්වා මේක අපේ අතින් වෙච්ච වැරද්දක් කියලා. මම දකිනා විශේෂයෙන්ම මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ අපි අලුත් ව්‍යවස්ථාවකට ආරම්භයක් ගන්න අරගෙන තියෙන වෙලාව. විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම පිටු අංක දෙකේ සඳහන් වෙනවා ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ගේනවා කියලා. අධිකාරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ කාරණාව පැහැදිලිව සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවත් අපි බලාපොරොත්තු වෙනවා අධිකාරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් ආකාරයට අලුත් ව්‍යවස්ථාවක් මේ රටට මග කියන මේ සංශෝධන ගෙනල්ලා විකාර රූපී වෙච්ච මේ ව්‍යවස්ථාව වෙනස් කරලා රටේ ජනතාවට අලුත් වැඩපිළිවෙලක් තියෙන ශක්තිමත් ව්‍යවස්ථාවක් ගෙනීම සඳහා අපි සියලු දෙනාටම එකතු වෙලා දායක වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහන් වෙනවා විශේෂයෙන් මේ 19 ගෙනාපු කාරණාව දේශපාලන පක්ෂවල සහ ඒ වගේ නායකයන්ගේ උමනාය පාකම් සහ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතා කළ යුගය අවසන් කර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදු කර තිබෙන ව්‍යාකූලත්වය පිටු දකිමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛයේ තබා ගනිමින් ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අපි නොපමාව ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ නිසා ඒ අලුත් ව්‍යවස්ථාව සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා කැපවෙමු. විශේෂයෙන්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි නොම සාධනීය කරුණු කීපයක් 19 තිබුණු දේවල් එකතු කරගෙන යන තොරතුරු පනත. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය සීමා කරලා තියෙන ජනතාව අතර ලොකු සාකච්ඡාවක් තිබුණා. මේ අමාත්‍ය මණ්ඩලය විශාල අමාත්‍ය මණ්ඩලයක් අපේ රටට දරා ගන්න බෑ කියලා. නිසා කැබිනට් මණ්ඩලය 30කටත් ඒ වගේම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 40කට ඒ වගන්තිය ඉදිරියට ගෙන යාම අපි දකින ඉතාම සාධනීය තත්වයක් කියලා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවේ තිබුණු අවුල ලෙහලා පාර්ලිමේන්තු සභාව හරහා මහජන නියෝජිතයන්
ගරුමන්තුම අවසන් කරන්න
යත් වෙලා මේ කටයුතු ටික කරගෙන යන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙමින් මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා අපි බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලකට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බේවින් ස්තුතිවන්ත වෙමින් නාදීන බොහොම ස්තුති.
බොහොම ස්තුති. ගරු මොහාන් පීද සිල්වා අමාත්‍යතුම ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා. ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි. ඒවාගේ මතන බුතුමා මූලාසන ඉන්න අවස්ථාවේ කතා කරන්න අවස්ථාව ලැබීම සන්තෝෂර කාරණයක්. අපි අද මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්නේ අපි අපේ දෙවනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් එකතු වෙච්ච අවස්ථාව. එතෙන්දී අපි පැහැදිලිව කියන්නට ඕනේ ගරු සභාපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කරනකොටත් ඒ වගේම සංශෝධන ගෙන යනකොටත් ඒ සම්බන්ධ දැඩි අවධානයකින් කටයුතු කරලා විශේෂයෙන්ම මේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්නට ඕනේ. ඇත්තටම මේ දහන ව්‍යවස්ථා සංශෝධනය තියෙන ගැටලුකාරී තත්ත්වය මගහරවාගෙන රටට ගැළපෙන පරිදි එක සකස් කරලා එහි තියෙන විෂමතාවයන් සහ අඩුපාඩු සකස් කරගන්න තමයි අපි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. දැන් අපිට මතකයි 2015 ජනාධිපතින්ට පෙරාතුව එවකට තිබිච්ච විපක්ෂය සහ සමහරක් සිවිල් සංවිධාන ඒ වගේම රාජ්‍ය නෝන සංවිධානවල අදහස වුණේ 18 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළා. ඒ වෙනුවට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවොත් ගෙනල්ලා ජනාධිපතිතුමාගේ විධායක බලතල අඩු කරොත් මේ රටේ දූෂණය ඉවත් කළා යහපාලනය ගෙන්න පුළුවන්. මේ විශේෂම අපිට මතකයි එදා මේ රටේ විපක්ෂය එදා අපේ ආණ්ඩුවටත් අපේ ආණ්ඩු හිටි නායකයන්ට විශේෂම අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ අපේ සියලු දේශපාලන නායක පිළිබඳව මහා බොරුවක් ජනගත කරා. ඉතින් ඒ ජනගත කරපු බොරුව සමහරක් අපේ රටේ මිනිස්සු ඒවා විශ්වාස කළා. එදා මේ රටේ නිදහස ගෙනල්ලා දීපු අපේ නායක පරද්දවලා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරද්දවලා මෛත්‍රීපාල සේන මැතිතුමාට මේ රට බාර දුන්නා. දැන් එදා මෛත්‍රීපාල මහත්තයා මෛත්‍රීපාල සේන මැතිතුමා තමයි මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ලොකු මහන්සියක් ගත්තා. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ එතුමත් ඒ වගේම මේ වැඩකටයුත්ත නායකත්ව ලබා දීපු ජයම්පති වික්‍රමනන්ද මැතිතුමාත් පැහැදිලිව කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විකෘතියක්. ඒවා මම හිතන්නේ එදා අපිට මතකයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සාක්ෂාත් කරගන්න කරුණු ගණනාවක් ඉදිරිපත් කර අගුරු සභාපතිතුමනි විශේෂයෙන්ම තොරතුරු ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ඒ වගේම ජනාධිපතිරයි දුරකාලේ සීමා කරන එක දෙවතාවකට වැඩිය පුද්ගලයෙකුට ජනාධිපතිර තරං කරන්න බැරි කාරණේ විශේෂයෙන්ම මම හිතන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කළ දෙවිච්ච ඒ වගේම 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කරපු ව්‍යවස්ථා සභාව නැවත අඳුන්වලා දීලා ඒ හරහා ස්වාධීන කොමිෂන් සභාව ඇති කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඉතින් ඇත්තටම අපි එදා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරු හැටියට ඇත්තට අපි විශ්වාස කරා එදා මේ යහපාලන ආණ්ඩුව යහපත් වැඩපිළිවෙලක් ගෙනියાવી කියලා 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන හරහා මේ රට ඉදිරියට ගෙනියන්නේ. හැබැයි අපි දැක්කා ගරු සභාපතිතුමනි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන් යනකොට අපි අපේක්ෂා කරපු අපි හිතපු ආකාරයට නෙවෙයි 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන හරහා මේ රටේ වැඩකටයුතු වුණේ. ඉතින් ඇත්තටම අපි දැක්කා එදා මේ රටේ ජනාධිපතිවරයත් අගමැතිවරයත් අතර බලකේන්ද්‍ර දෙකක් සමහරක් වෙලාට අපි දැක්ක කථානායකතුමත් එක්ක බලකේන්ද්‍ර තුනක් නිර්මාණය වෙලා ඒ අය තමන්ට අවශ්‍ය ආකාරයට ඒ බලය යොදවපු ආකාරය ඇත්තරම ඉතාම කනගාටුවට කාරණේ තමයි. ඒ තමන්ගේ බලය මේ රටේ ජනතාවගේ සුභසිද්ධි සඳහා යොදවන වෙනුවට තමන්ගේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න තමයි මේ උදවිය කටයුතු කරේ. ඉතින් ඇත්තරම දැන් අපිට දැන් පේනවා විශේෂයෙන්ම එදා පාස්කුරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පත් කළා තියෙනවා. ඒ කොමිෂම ඉස්සරහා දිගහැරන කාරණා දිහා බැලුවම අපිට ඇත්තටම අපිට ලැජ්ජා හිතෙනවා එදා මේ රටේ පාලකව කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් ඇත්තටම කිසිම වගකීම් විරහිත ආකාරයෙන් මේ කටයුතු කරලා තියෙනවා. ඉතින් එදා ඒ නිසාම තමයි ගරු සභාපතිතුමනි අපි කියන්නට ඕනේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා යුගයේදී මේ රටේ ලොකු ආර්ථික ශක්තියක් තිබුණා. එදා 2014 අන්තිම කාලෙ වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 6.57%. හැබැයි දැන් 2018 අවුරුද්දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට අපි දකුණු ආසියානු කලාපේ අඩුම ආර්ථික වර්ධන වේගය දිපිච්ච රටවටපත් වුණා. අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සියල්ලටම 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑව කියන කාරණේ කියන්න ඕනේ. ඉතින් මේ ගැන දිගට කතා කරන්න දේවල් තිබුණත් කරු සභාපතිතුමනි මම විශේෂයෙන්ම ඔබතුමාට මේ 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කරපු ආණ්ඩුකුණ ව්‍යවස්ථා සභාව ගැන පොඩි කාරණයක් කියන්නට ඕනේ. මොකද මේ ආණ්ඩුකුණ ව්‍යවස්ථා සභාව පැහැදිලිවම ජනාධිපතිතුමාගේ විධායක බලතල සීමාවට ලක් වුණා. ඉතින් එතෙන්දී ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුකුණ ව්‍යවස්ථා සභාවේ කටයුතු නිසා පැහැදිලිවම මේ රටේ හතර ආවගන්ති යටතේ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලබා දීපු විධායක බලතල සීමාවට ලක් වෙලා තිබුණා. ඒ වගේම තමයි මේ මූලික වගකීම් දෙකක් තිබුණු ආණ්ඩුකුණ ව්‍යවස්ථා සභාවට තමන්ට තිබිච්ච වගකීම් සම්භාර ඉෂ්ට කරන්න ඒ පළවෙනි කාරණේ තමයි ගරු සභාපතිතුමනි කොමිෂන් සභාවල සහ ඉහළ දුර සඳහා තැනැත්තන් තෝරාපත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද සහ උපමාන හඳුනා ගැනීම එකක්.
අනිත් කාරණය තමයි එකී දුරදැනීම සඳහා සුදුසු පුද්ගලව නිවැරදිව හඳුනා තෝරා ගැනීම. අපි දැක්කනම් මේ ආණ්ඩු ව්‍යවස්ථා සභාවෙන් මේ කිසිවක් හරියාකාර විශ්තුනේ නැහැ. තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ දේශපාලන ඕනෑපාකම් මුදුන් පමුණවා ගන්නට තමයි කටයුතු කරේ. ඉතින් ඒ නිසා තමයි මේ රට ඉස්සරහට ගියේ නැත්තේ. ඒ නිසා අතිගරු අපේ මේ මේක බරපතල කාරණයක් ගරු සභාපතිතුමනි, නිසා අපි විශ්වාස කරනවා නැවත වතාවක් විශ්වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක ව්‍යවස්ථා සභාව අහෝසි කරලා පාර්ලිමේන්තු සභාව ගෙනවිල්ලා රටේ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලබා දීපු විධායක බලය ක්‍රියාත්මක කරොත් මං හිතන්නේ මේ සියලු ගණු නිරාකර කරන්න පුළුවන්. ඒ නිසා මට ලැබිච්ච වෙලාව මදි වුණත් මගේ කතාව මම සභාගත කරනවා. ඒ වගේම ඔබතුමාටත් ඒ වගේම ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා අපිට කාලය ලබා දීම සම්බන්ධයෙන්.
ගොම ස්තුති ගරු මනෝෂ නානායක්කාර මහත්මයා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා, ගාල්ලේ මන්ත්‍රීතුමෙක් ඉන්න වෙලාවේ, ඒ වගේම මොහන් පීද සිල්වා මන්ත්‍රීතුමා කතා කරපු වෙලාවේ, සම්පත් අතුකෝරල මන්ත්‍රීතුමාත් ඉන්න වෙලාවේ පොඩි ප්‍රශ්නයකින්ම පටන් ගන්න ඕනි. සම්පත් අතුකෝරල මන්ත්‍රීතුමා දැනගන්න අහන්නේ අහුංගල්ල කටුවිල ප්‍රදේශයේ මලගෙදරකට ඔබ සහභාගී වුණාද කියලා. එහෙම සහභාගී වුණා නම් ඒ මලගෙදර සහභාගී වුණාද කියලා විතරයි දැනගන්නේ. ඒ මලගෙදරට දැන් මේ වෙනකොට පොසිටිව් වෙලා තියෙන PCR පරීක්ෂණ, ඒ අනුව ඒ මලගෙදරට සහභාගී වෙච්ච බලපිටිය ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාත් මේ වෙලාව වෙනකොට මන්ත්‍රීවරුත් නිරෝධායනයට ලක් කරලා තියෙනවා කියලා ආරංචි. ඒ නිසා එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඒ පිළිබඳව අවශ්‍ය කරුණු සම්පාදනය කරගන්න, PCR පරීක්ෂණයක් කරගන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. එතකොට මේ ගරු මූලාසුනාරූඪ මන්ත්‍රීතුමනි, මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මීට සති කීපයකට ඉස්සෙල්ලා මේ සභාවට ඉදිරිපත් කළා. මේ සභාවට ඉදිරිපත් කරපු සංශෝධනයේ සම්පූර්ණ පිටු ගාන පිටු 41යි. අද අධිකරණ ඇමතුමා ඒක නම් ඉදිරිපත් කරේ, අධිකරණ ඇමතුමා වුණාට ඒක කවුද ලිව්වේ කියලා කවුද කියලා එතුමාවත් දන්නේ නැහැ කියලා තමයි එතුමා කිව්වේ. අද එතුමා ඉදිරිපත් කරනවා ඒකට සංශෝධනම ඉදිරිපත් කරනවා පිටු 15ක පිටු 16ක සංශෝධන ඉදිරිපත් කරනවා. එතකොට මොකටද මේ කිසිම වග විභාගයක් නැතුව කාගේ උමනාවටද මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන කරුණු කාරණා ටික ගොනු කරලා ඉදිරිපත් කළා. අවසානයේදී විපක්ෂය ආරම්භ කරපු විරෝධතාවය නිසාම, අද කනගහිරත් මන්ත්‍රීතුමා කියනවා මිත්‍ර පාර්ශ්වවල විරෝධතාවය නිසා කියලා, විපක්ෂයේ විසින් අප ඉදිරිපත් කරපු විරෝධතා නිසාම සමාජයේ ඇතුලේ හටගත්තු ඒ විරෝධතාවය, මිනිසුන් හැමතැනින්ම විරෝධතා ගෙන එන්නට පටන් ගත්තයින් පස්සේ තමන්ව බලයට පත් කරන්න උදව් කරපු ස්වාමීන් වහන්සේලා, ඒ වගේම කතෝලික රදගුරු සංගමය, ඒ වගේම වැදිනායක තිසාහාමිගේ ඉඳලා මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන භයානකකම පිළිබඳව රටේ ජනතාවට කරුණු ඉදිරිපත් කරනකොට, සහ පක්ෂය ඇතුලේ අභ්‍යන්තරයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට ලියුම් ලියද්දී මට මේකට ඡන්දෙ දෙන්න බෑ කියලා, ඒ වගේම හිටපු ජනාධිපතිවරයා මේකට හර්ද සාක්ෂියට එකඟව ඡන්දෙ දෙන්න බෑ කියලා කියනකොට, එකට එකතු වෙලා හිටපු කණ්ඩායමේම මන්ත්‍රීතුමන්ලා පක්ෂවල නියෝජනය කරපු අපේ ජ්‍යෙෂ්ඨයෝ මේ පිළිබඳව විරෝධතා දක්වද්දී විමල් වීරවංශලා ගම්මන් පිළලා දිනේෂ් ගුණවර්ධන මහත්තයලා වාසුදේව නානයක්කාර මහත්තයලා යම් යම් විරෝධතා දක්වද්දී අපේ මාතර වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමාලා ඇතුළු කණ්ඩායම් විරෝධතා දක්වද්දී මේක හකුලාගෙන ආයිත් පාරක් එහෙම් මෙහෙම් පැලස්තර ටිකක් දාලා කේක් ගෙඩියට අයිසින් ටිකක් දාලා අර දිස්ස කියලා ගෙන ආපු පරණ කුණු වෙච්ච කේක් ගෙඩියම තමයි ආයිත් පාරක් මේ ගෙනලා දාලා තින්නේ සංශෝධන පිටු 16ක් එක කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. එතකොට දිස්ස ගේන්න ප්‍රධාන හේතුව විදියට කියන්නේ 19 තියෙන අවුල, 19 තියෙනවා ප්‍රශ්නය, 19 තියෙනවා ගැටලු. හැමදෙස්සෙම කියන්නේ රණලි වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි අතර තිබිච්ච ප්‍රශ්න. ඒක පුද්ගලබද ප්‍රශ්නයක්. කොන්සෙප්ට් එක මේකෙ තිබිච්ච පහරය ජීඑල් පීරිස් මහත්තයා එදා මේ පනත සම්මත කරන වෙලාවේ කිව්වේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන හරය ඉතාමත්ම වැදගත්. කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන්න එපා කියලා හැන්සාඩ් වාර්තාව මම ඊයේ කියෙව්වා. එතුම සඳහන් කරනවා, වීඩියෝ පටත් මගේ ගාව තියෙනවා. එතුම කිව්වේ 19 තියෙන හරය හොඳයි කියලා. ඒකට කමිටු අවස්ථාවේ සංශෝධන කරන්න එපා කියලා. එතකොට අද 19 නරක් වෙලා තියෙන්නේ ඒ කාරණා. ඒත් එක්කම මැතිවරණ කොමිසමේ හිටපු නිලධාරියෙක්ගේ දූෂණ, එහෙම නැත්නම් තවත් කාගේ හරි පුද්ගලික ප්‍රශ්නය මෙන්න මේවා විතරයි කියන්න තියෙන්නේ මේකෙන් සිද්ධ වෙලා තියෙන රටට වෙලා තියෙන හානිය මොකද්ද මේකෙන් මේ මේ හරපද්ධතියෙන් ඇති වෙලා තියෙන හානිය මොකද්ද ඒක පිළිබඳව කතා කරන්නේ වෙන වෙන සුරංගනා කතා එහෙම නැත්නම් රාජපක්ෂලා ඉලක්ක කරගෙනම තමයි මේක කරේ කියලා කියනවා මං අහනවා රාජපක්ෂලව ඉලක්ක කරගෙනම මේ 19 දැම්මනම් 19 මොනවද රාජපක්ෂලා ඉලක්ක කරගෙන තියෙන්නේ දැන් මේගොල්ලෝ කියන විදිහට ද්විත්ව පුරවැසිභාවය අපිට නම් මේ ද්විත්ව පුරවැසිභාවයේ රාජපක්ෂවරු අදාළ නැහැ සමහරු නම් දැන් SB දිසානායක මහත්තයා අද කතා කරපු විදිහට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිකමෙන් ඇමතිකමක් දක්වා යෑම සඳහා මේ කවලවම් පුරවැසිභාවයේ පිළිබඳාද ගුණවර්ණනා කරා අර පන්සලට ගෙනල්ලාද අභයාරාමයට ගෙනල්ලා උපදේශ දීලා එවලත් කතා කරලා කියලාත් මුරුත්ෙට්ටු ආනන්ද හාමුදුරුව ඇල්ලේ ගුණවංශ හාමුදුරුව හැමෝම මේ කලවම් පුරවැසියෙකුට එන්න දෙන්න එපා කාටවත් කියලා කියද්දි මේ අය ආයිත්තාම ක්‍රියාත්මක වෙනවා මේ මේ බැසිල් රාජපක්ෂලා ගැන අපිට ප්‍රශ්නයක් නැහැ අපි කියන්නේ කවුරු වුණත් ද්විත්ව පුරවැසියෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න එපා කියන එක අද මේ ඇති වෙලා තින්නේ ආණ්ඩු පක්ෂයේ ඇතුළේ ඇතැමුන්ගේ ප්‍රශ්නේ වෙලා තින්නේ බැසිල් විරෝධය අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට තියෙන්නේ සමස්තය පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙන්නේ මේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ එමට විරුද්ධ වෙන එක ගැන කියන්නේ දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ අද වෙනකොට පොදු ජන පෙරමුණේ සියලු දෙනා එදා ඉතිහාසයේ ඉඳලම 78ට විරුද්ධව බරපතල විදියට විවේචන ඉදිරිපත් කළා 78 ඇතිවිච්ච මහා රාක්ෂය පිළිබඳ කතා කළා දැන් අද කතා කරන ගමන් ආයි කියනවා මේ 19 ඒවා අයින් කරලා 20ට ගෙනල්ලා තියෙන්නේ අපි නැවත 78ට යාමක් පවණයි කියලා ඒ කියන්නේ 78 හොඳයි 78 හොඳයි කියන දැන් මේ අයගේ කට නැවිලා දිව නැවිලා මොකද්ද මේ ලැජ්ජ නැතිකම 17 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කොමිෂන් සභාව ගේන්න ඡන්දේ දීලා 18 වෙනිදී කොමිෂන් සභාව බලයෙන් නැති කරන්න ඡන්දේ දීලා 19 වෙනිදී ආයි කොමිෂන් සභාව ඇති කරන්න ඡන්දේ දීලා 20 වෙනිදී නැවත වතාවක් කොමිෂන් සභාව නැති කරන්න මෙතුමන්ලා ඡන්දේ දෙන්න තීරණය කළා තියෙන එකයි
කඩදාසි
එදා අපි 18ට ඡන්දේ දීලා කරගත්තු ඓතිහාසික වැරද්ද මම එදා 19 වෙනිදී ඡන්දේ දීලා නැවත ඒක නිවැරදි කරගත්තා ඒකත් මම මේ වෙලාවේ කියන වෙන කෙනෙකුට ඒක කියන්නේ ඉඳ තියන්නේ නැතුව ඒ වගේම 19 ඕ එහෙම තමයි කියන්න ඉස්සෙල්ලා කියන්නේ එතකොට මේ කොමිෂන් සභාව පිළිබඳ කියනකොට මේ 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන කොමිෂන් සභාව නිසා මේ රට කරන්න බෑ ආණ්ඩුව කරන්න බෑ කියනවා එතකොට දැන් ඔබතුමත් මේකට විරුද්ධයිනේ පොඩ්ඩක් ඉන්න ඔය කලවම් පුරවැසිභාවයත් අයින් කරලා හිට දේවි ඔබතුමාලට ඡන්දේ දෙන්න පුළුවන් විදියට බය වෙන්න එපා
කොමියුනිස්ට් පක්ෂය
ඈ ඒක තමයි කොහොමද 18ට ඡන්දේ දීපු එක පිළිබඳව ඓතිහාසිකව සමා වෙන්න කියලා මේ දිනේෂ් ගුණවර්ධන මහත්තයලා මෙතුමන්ලා හැමෝම කොමියුනිස්ට් පක්ෂය කිව්වා 18ට ඡන්දේ දෙන්න වෙච්ච එක ඓතිහාසිකව වරද්දක් කියලා එතකොට මේ කතා කරන එක එතකොට මේ කොමිෂන් සභාව වලින් රට කරන්න බැරි නම් පහුගිය අවුරුද්දේ ඉඳලා මේ වෙනකන් ජනාධිපතිවරයා බලයට පත් වෙලා මේ වෙනකන් පාලනය කරගෙන යද්දි මොනවද කරන්න බැරි වුනේ දැන් කියනවා කොවිඩ් රැල්ල සාර්ථක ලෙස මර්ධනය කරා කියලා පහුගිය දවස්වල අපි හිතමු ඔව් යම් කාලයකට මර්ධනය කරගත්තා එහෙමනම් ඒ කොවිඩ් රැල්ල කියන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ ජාතික ආරක්ෂාව එතකොට ඒක මර්ධනය කරගන්න පුළුවන් වුණා නම් මේ තිවිච්ච බලතල යටතේ මොකද්ද තියෙන අඩුපාඩුව එතකොට 2019 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධ ඉවර කරන වෙලාවේ මේ කොමිෂන් සභාව බලය තිබුණා මේ කොමිෂන් සභාව 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දාලා තිබුණා මේ ඉන්න නිර්මාපකයා ජී.එල්. පීරිස් මහත්මයා ඒ යටතේ තමයි යුද්ධ කළේ එතකොට ඒ යුද්ධ කරන්න පුළුවන් වුණා නම් දැන් මොකද තියෙන ප්‍රශ්නේ නෑ මේකෙන් වැටබැඳා හොරකමට මේකෙන් වැටබැඳා අත්නෝමතික දූෂණ වලට මේකෙන් වැටබැඳා විගණනයෙන් පැනලා යන හොරකම් වලට ඒ වලට වැටබැඳපු එක තමයි කියන්නේ රාජපක්ෂලා ඉලක්ක කරගෙන කරලා කියලා. අපි රාජපක්ෂලා ඉලක්ක කරේ නැහැ. මේ ඉලක්ක කරලා තියෙන්නේ හොරකමට දූෂණයට සහ අන්තවාදයට ඒ වගේම මිලිටරිකරණයට ඒ වගේම ඒකාධිපතිත්වයට තමයි වැටබැඳලා තියෙන්නේ කියන එක අපි සඳහන් කරන්න ඕනි. අපි ගෙනියන්න හදන්නේ ම්ලේච්ඡත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ගෙනියන්න හදපු රට තමයි නැවත වතාවක් ප්‍රජාතන්ත්‍ර ත්‍රවාදයේ ඉඳලා ම්ලේච්ඡත්වයේ දක්වා ගෙනියන්න මේ සූදානම් වෙන්නේ මේකට ඡන්ද දෙන්න හර්ධ සාක්ෂියට එකඟව තමුන්නාන්සේලාට ඡන්ද දීලා මේ රටට කරන විනාශය පිළිබඳව තමුන්නාන්සේලා මේ රටේ ජනතාවට වග කියන්න වෙනවා කියන එකත් මතක් කරමින් මන් කියන වෙනවා බොහොමත්ම ස්තුතියි.
ඔබ ස්තුතියි. ගරු සංජීව එදිරිමාන මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා. ඔබ ස්තුතියි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. මගේ වෘත්තීය සගයා මනුෂ්‍ය නානායකකාර ගරු මන්ත්‍රීතුමාගේ කතාවේ එතුමා ප්‍රශ්න කරනවා 20 වන සංශෝධන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මං කැමති ඔබට උත්තරයක් දෙන්න. ගරු සභාපතිතුමනි, මේ ලෝකේ තියෙනවා ව්‍යවස්ථානුකූල වාදය කියලා විෂයක්. එකී විශේෂ සිද්ධාන්තයේ මූලික අදහසක් තමයි රාජ්‍යයේ විධායක බලය හසුරුවන ආයතනය කුමක්ද කියන සාධකයේ මත පදනම් වෙලා මේ ලෝකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ග කීපයක් තියෙනවා. එකක් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම, අනික ජනාධිපති ආණ්ඩුක්‍රම. 978 දෙවන ජනරජ ව්‍යවස්ථාවත් එක්ක මේ රට ජනාධිපති ආණ්ඩුක්‍රමයක් සහිත රාජ්‍යයක් බවට පත් වුණා. විශ්ව ගෙනීමේ මූලිකම වමනාව තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමයක් සහිත රටක විධායක බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කරලා බරපතල අර්බුදයක් නිර්මාණය කළා. ඒ තමයි තමුන්නාන්සේලාගේ 19 විසින් කළ පළවෙනි වරද. ඒ වරද ඇතුලේ තවත් බරපතල වරදක් සිද්ධ වුණා. ඒ තමයි ගරු සභාපතිතුමනි, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය බරපතල ලෙස වෙනස් කළා. රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් කිරීම බරපතල වරදක්. මේ සම්බන්ධ අප දන්න ආසන්නතම ලෝක උදාහරණේ තියෙන අසල්වැසි ඉන්දියාවේ 1976 ඉන්දිරා ගාන්ධිගරු වගමැතිතුමිය ඉන්දියානුකම ව්‍යවස්ථාවට 42 සංශෝධන ඉදිරිපත් කරලා ඉන්දියානුකම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් වුණා. ඊට එරෙහිව ඉන්දියා අභ්‍යන්තර දේශපාලනය තුළ දැවැන්ත සංවාදයක් නිර්මාණය කරලා අවසානයේ 978 දේශා යගමැතිතුමා බලයට පත්වෙච්ච සැනින් ඉන්දියානුකම ව්‍යවස්ථාවට 43 සහ 44 වන සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය ආරක්ෂා කළා. එතනින් නතර නොවි ඉන්දිය උපරිමාධිකරණය තීන්දුවක් ලබා දෙනු ලැබුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් වෙන ආකාරයේ දේශපාලන නැත්නම් ව්‍යවස්ථා සංශෝධන මින් ඉදිරියට ඉදිරිපත් කරන්න බෑ කියලා. ඒක තමයි ඔබ අතින් සිද්ධ වුණු බරපතල වරද. මොකක්ද 19 ගේන්න තිබිච්ච හේතුව? මේ මුළු රටම තනි මැතිවරණ කොට්ටාසයක් බවට පත්වන ජනාධිපතිවරණයක් ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට දිනන්න බෑ. අන්නේ පෞද්ගලික දේශපාලන සාධකයේ මත රටේ විධායක ජනාධිපති බලය එක පක්ෂයකටත්, රටේ පාර්ලිමේන්තු බලය තව පක්ෂයකටත් අත්වීම තුළ ඇති වුණු පෞද්ගලික දේශපාලන ආරවුල නිර්මාණය කරන්න තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ තමුන්නාන්සේලා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. හැබැයි ලෝකේ කිසි රටක් ජනාධිපති බලය එක පක්ෂයකට, පාර්ලිමේන්තු බලය තව පක්ෂයකට ගියයි කියලා මේ විදිහේ අත්නෝමතික, අනීතික, අශීලාචාර, අවිධිමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙනාවේ නැහැ. මගේ හොඳම උදාහරණය 1986 ප්‍රංශුවා මිතරොන් ජනාධිපතිතුමාගේ කාලේ ප්‍රංශයේ. එතුමාගේ ජනාධිපති දුර කාලයේ එක් අවස්ථාවක 1986 ජනාධිපති දුර එතුමන් දරද්දී පාර්ලිමේන්තු බලය විපක්ෂයට ගියා. හැබැයි මේ කුජීත වැඩේ එදා ප්‍රංශයේ ඒ පාර්ලිමේන්තු කණ්ඩායම කළේ නැහැ. ප්‍රංශයේම නැවත වතාවක් 1993 ජාක් චිරාක් ජනාධිපතිතුමාගේ කාලේ ජනාධිපති බලය එක පක්ෂයකට සහ පාර්ලිමේන්තු බලය තව පක්ෂයකට ගියා. හැබැයි මේ විදිහේ අලුගුත් තේරු වැඩ ඒ රටේ සිද්ධ වුණේ නැහැ. මේ බරපතල අර්බුදය මොවුන් විසින් මෙතනදී නිර්මාණය කළා. ඒ වගේම මේ පාර්ලිමේන්තු විවාදයේ සමස්ය අධ්‍යයනය කරද්දී මට දැනුණා ගරු සභාපතිතුමනි, විධායක බලය පාර්ලිමේන්තු ගත කිරීම හරිම ෂෝක් කියලා දේශපාලන සිද්ධාන්තයක් නිර්මාණය කරන්න හදනවා. නෑ, මේ ලෝකෙ එහෙම දේශපාලන සිද්ධාන්තයක් නෑ. මේ රටම උදාහරණයකට ගත්තොත් සෝල්බෙරි විවස්ථාව, 72 විවස්ථාව තියෙන කාලේ 953 හර්තාලයෙන් මේ රට ගිනිබත් වුණා. 971 කරල්ල නිර්මාණය වුණා. 71 කරල්ල මර්ධනය කළා. 70 මුල LTT සංවිධානය බිහිවීමේ මූල බීජය නිර්මාණය වුණා. මහචන්දය අවුරුදු දෙකකින් කල් ගියා. ඒ වගේම ඒ බලය තුළම තමයි 78 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරනු ලැබුවේ. ඒ නිසා විධායක බලය පාර්ලිමේන්තු ගත කිරීමෙන් සියල්ල විසඳනවා කියන කතාව අමූලික සිද්ධාන්තමය වශයෙන් වරදක්. ඒ වගේම මේ මොහොත වන විට ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇතමුන්ට බයයි රාජපක්ෂවරුන් පරගැති වෙයිද කියලා. මම සාක්ෂි සහිතව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අද්දකීම් මෙසුරෙන් පැහැදිලි කරන්න සූදානම්. රාජපක්ෂ දේශපාලනයේ කිසිම දවසක පරගැති දේශපාලන චින්තනයක් අනුගමනය කළේ නැහැ. හොඳම උදාහරණය එල්ටීටී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ මෙහෙවන වෙලාවේ 2009 අප්‍රේල් 16 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කී මූන්ගේ මාණ්ඩලික ප්‍රධානි විජේ නම්බියාරාව ලංකාවට ඇවිල්ලා කිව්ව රාජපක්ෂ ආණ්ඩුවට යුද්ධ නතර කරන්න කියලා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුව තීන්දුව ගත්තේ නැහැ. ඊට දවස් කීපයකට පස්සේ ඒ අවුරුද්දේ මාසෙම අප්‍රේල් 24 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කියනවා එල්ටීටී නායකයා තුන්වෙනි පාර්ශ්වයකට යටත් විය යුතුයි කියලා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ඊළඟ තප්පරේදිම ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා. එතනින් නතර වුණේ නැහැ. අප්‍රේල් 29 වෙනිදා ඩේවිඩ් මිලිබෑන් සහ බර්නාඩ් කූෂ්ණ විදේශ ලේකම්වරු දෙපළ ලංකාවට ආවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහස වෙනස් කරන්න බැරි වුණා. ඒ වගේම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් මේ මොහොතේ පාර්ලිමේන්තු සංවාදයක් නිර්මාණය වෙලා තියෙන නිසා මගේ කතාවේ අවසන් මිනිත්තුවේ එක්තරා උදාහරණ කතාවක් කියලා මම නිහඬ වෙනවා. අපි යුද්ධ දිනුවාට පස්සේ අපි ආණ්ඩුවක් විදියට තීන්දුවක් ගත්තා. වික්ටරි පෙරඩ් එකක් විජයග්‍රහණයේ සමරුමක් නිර්මාණය කරලා ඒ ජයග්‍රහණයේ සාමකාමීව සමරන්න මේ මාසේ 18 වෙනිදා. පළවෙනි වික්ටරි පෙරඩ් එකෙන් පස්සේ එවක ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ආවා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මුණ ගැහෙන්න. ඇවිල්ලා බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට කිව්වා, ඇමතිතුමා ඔබ මේ කරන වැඩේ නතර විය යුතුයි ආණ්ඩුවක් විදියට, මේ විජයග්‍රහණයේ සමරුව මගින් තවත් පාර්ශ්වයක හිතරි දෙනවා කියලා. එවලේ බැසිල් රාජපක්ෂ ජෝන් රැන්කින් මහ කොමසාරිස් සොරයාගෙන් ඍජු අහනවා, ඇයි එහෙනම් ඔබලා මැයි 8 වෙනිදා දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය සමරලා VED එක සමරන්නේ කියලා. අපි මැයි 18 වික්ටරි පෙරඩ් එක නතර කරන්න නම් දෙවන ලෝක යුද්ධයේ VED එක සමරන එක නතර කළා එන්න කියලා එදා බැසිල් රාජපක්ෂ ජෝන් රැන්කින්ට කිව්වා. මේ සජීවී දේශපාලන උදාහරණ ඇසුරෙන් සහ සිද්ධාන්තමය දේශපාලන කාරණා ඇසුරෙන් මිසක් පොට්ටුවේ මන්ත්‍රීවරයෙක් විදියට නෙවෙයි මම විශ්ව පිළිබඳව කතා කළේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රංජිත් බණ්ඩාරමැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිෂේධනය කරන්න බව අප අමතක නොකළ යුතුයි. රට තුළ අරාජකත්වයක් ගොඩනැගුණා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා. ඒක තමයි පොදු පිළිගැනීම. රටේ ජනාධිපතිවරයාට තමන්ගේ ජනවරම ක්‍රියාත්මක කරන්න තීන්දු තීරණ ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේකේ ප්‍රතිඵල තමයි මේ රටේ ආර්ථිකය ගොඩගන්න බැරි තරමට පහළට ඇද වැටුණා. රට අනාරක්ෂිත වුණා. මිනිස් ජීවිත සිය ගාණක් අහිමි වුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇත්තටම සිදු වුණේ ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරයාගේ බලය පැහැර අරගෙන රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම පමණක් කියන එක මගේ විශ්වාසයයි. අවසානයේ අපි දැක්කා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් යාදක නොරතරත සමග පෑහීමක් නැත කියන කියමන තහවුරු කළා. අපේ රටේ ජනතාව තමන්ගේ අනාගතය තහවුරු කරගන්න සුරක්ෂිත ලියවිල්ලක් පිළිබඳ ඉතිහාසය පුරාම විශ්වාසයෙන් කටයුතු කළා. ඒ තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක හැල්ලුවට ලක් කළා. අපි ඒක නිවැරදි කළ යුතුයි. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඉස්සෙල්ලා මේ වැරද්ද ඓතිහාසික සිද්ධච් එකක් මේ උත්තරීතර සභාවේ අපි ඒක නිවැරදි කරගත යුතුයි. අපේ විපක්ෂයේ කතිකයන් බොහෝ දෙනෙක් 20 වන සංශෝධනය පිළිබඳ අද කිඹුල් කඳුළු හලනවා. 19 වැනි සංශෝධනයෙන් තහවුරු කරයි කියන කොමිෂන් සභාවල ස්වාධීනත්වය පිළිබඳව කතාබහ කෙරුණා. හැබැයි මම අහන්න කැමති ස්වාධීනයි කියපු මැතිවරණ කොමිෂන මැතිවරණ තිබ්බද? පළාත් පාලන මැතිවරණේ වසර 3 මාරකින් කල් දැම්මා. පළාත් සභා මැතිවරණේ තාම තියාගන්න බෑ. ජනාධිපතිවරණය මහමැතිවරණය වළක්වන්න කොමිෂන් සභාවේ සමාජිකයෝ උසාවි ගියා. ඒ නිසා ඔය ඇති කරයි කියන ස්වාධීන කොමිෂන් සභා එකක්වත් ස්වාධීනව කටයුතු කළේ නැයි කියන එකයි අපේ විශ්වාසය. ගරු එස්.පී. දිසානායක මැතිතුමා දිත්තපුර සභාවේ පිළිබඳ ඉතා හොඳ පැහැදිලි කිරීමක් කළා. එනිසා මම ඒ පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම එක ප්‍රශ්නයක් අහන්න කැමති. විශේෂයෙන් ඒ පිළිබඳව කතා කරපු අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා, එවැගේම ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් මේ කාරණය පිළිබඳව නැවත මෙනෙහි කළ යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා මෙරටේ දේශපාලන ඉතිහාසය තුළ ඓතිහාසික වෙනසක් කරපු කෙනා බැසිල් රාජපක්ෂ. එතුමගේ ද්විත්ව පුරවැසිභාවය එතකොට වැදගත් වුණේ නැද්ද? එතුමා මේසා විශාල කැපවීමක් කළේ මෙරටේ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියන එක අපි අමතක කරන්න නරකයි. එනිසා ඕන වෙලාවට කබරගොයි තලගොයි කරන දේශපාලනයකින් අපි ඈත් වෙන්නට ඕන. එනිසා මම කැමති මේ කතාවට අලුතින් යමක් එකතු කරන්න මාටින් ලූතර් කිං වරක්කී යමක් පිළිබඳව මේ සභාවට නැවත මෙනෙහි කරමින්. මා කම්පා වන්නේ අශිෂ්ට මිනිසුන්ගේ ක්‍රියාවන් වලට නොව ශිෂ්ට මිනිසුන්ගේ නිහඬතාවය පිළිබඳවයි. මිත්‍රවරුනි, ශිෂ්ට මිනිසුන් වන අපේ හඬ මේ වෙලාවේ අවදි කළ යුතුයි. අපේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තරුණ මන්ත්‍රීතුමා, එතුමාගේ ෆේස්බුක් පිටුවේ මෙහෙම සටහනක් තියලා තියෙනවා. කවුරු කොඩි උස්සගෙන නැටුවත් සෙන්පතියා සෙන්පතියාමයි, සෙන්පතියා මරා දාන්න පුළුවන්කමක් නැ කියන එක මේ ගරු සභාව සීයේ තියාගන්නට ඕනේ. එනිසා මිත්‍රවරුනි, 20 ගේන්නේ 19 අයින් කරන්න මිසක්කා කවුරුත් රජ කරන්න නෙමෙයි. තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයන් අරගෙන ඇවිල්ලා මේසා විශාල මහජන ජයග්‍රහණයක් පස්සට අදින්න එපයි කියන එක මම මතක් කරන්න කැමතියි. ගරුවන්තුමා,
විනාඩි 2ක කාලයක්.
මුලස්සුරා රූඩ මන්ත්‍රීතුමනි, අපි ඉතාම තීරණාත්මක තැනකට මේ රට අද අරගෙන ඇවිල්ලා තියෙනවා. පෞගේ මාස 6-7 කාල සීමාව තුළ මුළු ලෝකෙම COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. අපේ රට නැවත වාරයක් මේ COVID වසංගතයෙන් පීඩාවට පත්වමින් පවතිනවා. අපේ රටේ ආර්ථිකය අපි හැසිරවිය යුතුයි. අපේ රටේ ජනතාවගේ සුරක්ෂිතතාව අපි තහවුරු කළ යුතුයි. ඒ සඳහා විවිධ විසඳුම් අපිට සොයාගන්නට වෙනවා. ඒ සඳහා අපිට හොඳ නායකත්වයක් මේ රටට අවශ්‍යයි. ඒ නිසා ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් 3-2 බලයක් තියෙන වෙලාවක අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් කර ගැනීම සඳහා හෙට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කොන්දේසි විරහිතව සහයෝග දෙමු කියලා තමුන්නාන්සලා හැමෝගෙම ඉල්ලමින් මම කියනවා. බොහොමත්ම ස්තුතියි.